කතා කළ යුතු කරුණු කීපයක් තියෙනවා. ඔබ ත්‍රිපිටකය කියවලා ඇතනම් සූත්‍ර දහස් ගණනක තියෙනවා. භික්ෂුන් වහන්සේ බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ස්වාමීනි මං එකලාව වාසය කරන්න වනාන්තරයට යන්නයි සූදානම, මට කෙටියෙන් ඒ සඳහා ධර්මෝපදේශයක් දෙන්න කියලා ඉල්ලන හැම වෙලාවකම උන්වහන්සේගේ මුව කමලින් පිට වෙලා තියෙන්නේ පැවැත්මි ස්කන්ධයන්ගේ උදේවැය දකින්න, මහන ස්කන්ධයන්ගේ උදේවැය දකින්න. බුදුහාමුදුරුවෝ දුන්න කර්මස්ථානය ඔච්චරයි. ස්කන්ධයන්ගේ උදේවැය ඇතිවීම නැතිවීම දකින්න. දැන් මට ඔබ කියන්න, ඔබේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්න නම් ඔබ කොහොමද බලන්නේ? මොකද්ද මෙතෙක් කරන්නේ? ස්කන්ධයන්ගේ ඇතිවීම, ස්කන්ධයන්ගේ නැතිවීම. ඔබ සලකන ස්කන්ධයන්ගේ ඇති උනේ කවදද? කොහොමද? මේ ස්කන්ධය හටගත්තේ කොහොමද? කවදද? කොහොමද කියන්නේ? මාකුසේ හටගත්තා. නැති වෙන්නේ මරණය. බලන්න පුළුවන්ද? බලන්න පුළුවන්ද අපිට මේක කවදාවත්? බුදුහාමුදුරුවෝ බැරි දෙයක් කියනවාද අපිට? බැරි දෙයක් කියන්නෙත් නැහැ. පුළුවන් දෙයක්මයි කියන්නේ. එහෙනම් අපි මේ කය හට ගැනීම මෞකුසට දාලා මේ කයේ ස්කන්ධයන්ගේ බිඳීම මරණයට දැම්මොත් අපිට කවදාවත් බලන්න බෑයි. අතීතය මෙරිලා, අනාගතය ඉපදිලා නැහැ. එහෙනම් ලෞතර මග මැදුම් පිළිවෙත කියන්නේ මොකද්ද? අතීතයේ එක්කන්තයක්, අනාගතයේ එක්කන්තයක්, වර්තමානයේ මෙදයි. මැදුම් පිළිවෙත කියන්නේ වර්තමානය. එහෙනම් අපිට ස්කන්ධයන්ගේ උදේවැය මේ දැන් දකින්න පුළුවන් වෙන්න ඕනනේ. මේ දැන් දකින්න පුළුවන් වෙන්න ඕන ඇතිවීමක් නැතිවීමක්. දැන් ඔන්න අපි අර තේරුම් ගන්න ඕන අර සම්මත ස්කන්ධය. දැන් අපි ඔය කතා කළේ සම්මත. දැන් මේ කය මම කියන අදහස ඉඳගෙන ඔය බැලුවේ මේ ස්කන්ධය හටගත්තේ, මේ කය හටගත්තේ, මම හටගත්තේ මෞකුසේ ආරම්භ වුණේ, මරණයෙන් තමයි අවසන් වෙන්නේ. දැන් අපිට මෙන්න මේ සම්මුති ස්කන්ධයන්ගේ කතාවෙන් බැහැර වෙලා එක්ෂණික ස්කන්ධයන්ගේ පැවැත්මකට අපිට මාරු වෙන්න වෙනවා. ඒක අපේ පෞද්ගලික මතයක් අනුව නෙමෙයි, බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් වලට අනුකූලව. ඒක ඔබට පුළුවන් හොයා බලන්න, අපේ පෞද්ගලික මතයක්ද, බුදුහාමුදුරුවන්ගේ මතයක්ද, ශ්‍රාවක මතයක්ද කියලා මදුපිණ්ඩික සූත්‍රය, රාහුලවාද සූත්‍රය, විශේෂයෙන් හත්තිපදෝපම සූත්‍රය. ඒකෙදි පෙන්නනවා මේ ස්කන්ධ දෙක වෙනස් විදිහකට. එසත් රූපයක් දෙක රූපස්කන්ධයයි. කනත් ශබ්දයක්, නාසයක් ගන්ධයක්, දිවත් රසයක්, කයත් පහසක් රූපස්කන්ධයි කියලා කියනවා. එතකොට එසත් රූපයක් රූපස්කන්ධයට යනවා. එසත් රූපයක් නිසා උපදින විඥාණය විඥානස්කන්ධයයි කියලා කියනවා. ඒ පහස නිසා හටගන්න වේදනාව වේදනාපාදානස්කන්ධයි කියනවා. ඒ චක්ක සංපස්සේ නිසා හටගන්න රූප සංඥාව සංඥාපාදානස්කන්ධයි කියලා කියනවා. ඒ ස්පර්ශය නිසා හටගන්න රූප සංචේතනාව සංඛාරෝපාදානස්කන්ධයි. එතකොට දැන් අපි දකිනවා කියනකොට, දැකීම කියන ක්‍රියාවලියට එනකොට මකත් වෙතන පහළ වෙලා තියෙන්නේ ස්කන්ධ පහක් ගොඩනැගිලා තියෙනව නේද? ඇසත් රූපයක් රූපපාදානස්කන්ධයි, චක්කු සම්පස්සයෙන් හටගන්න වේදනා වේදනාපාදානස්කන්ධයි, චක්කු සම්පස්සයෙන් හටගන්න රූප සංඥාව සංඥාපාදානස්කන්ධයි, චක්කු සම්පස්සයෙන් හටගන්න රූප සංජේතනාව සංඛාර උපාදානස්කන්ධයි, රූප චක්කු විඥාණය විඥාන උපාදානස්කන්ධයි. අපට දැකීම කියන ඵලය අපට ලැබෙන්නේ මෙන්න මේ ස්කන්ධ පහක හට ගැනීම. එතකොට අපට දැකීමක් වෙන්න පුළුවන්ද මේ ස්කන්ධ ටික නැතුව? එහෙම නැත්තම් පුළුවන්ද දැකීමක්? රූපේ නැත්තම් දැකීමක්, චක්කු විඥානේ නැත්තම් දැකීමක් වෙනවද? චක්කු සම්පස්සයෙන් හටගත්ත වේදනා සංඥා සංකාර පහළ නොවුනොත් දැකීමක් වෙනවද? එහෙනම් දැකීම කියන ඵලය ලබන්න නම් මේ හේතු ටික සකස් වෙන්නම ඕන නේද? මේ හේතු ඇති කල්හිමයි දැකීම කියන ඵලය හටගන්නේ. ඊටපොට දැන් අපිට තේරුම් ගන්න වෙන තැනක් තියෙනවා, මේ පුද්ගල සංකල්පය කොහොමද ගොඩ නැගෙන්නේ කියන එක. පුද්ගල සංකල්පයෙන් පත්‍රු නිරුද්ධ කරන්නේ කොහොමද කියන එකත් මෙන්න මෙතනමයි අපිට විවරණය කරගන්න තියෙන්නේ. දැන් දැකීම ඇහෙද? දැකීම ඇහෙද? දැකීම රූපයද? දැකීම චක්කු විඥාණයද? මොකද කියන්නේ? දැකීම එහෙනම් රූපයටත් චක්කු විඥානයටත් චක්කු සංපස්සයෙන් වේදනා සංඥා සංඛාරයටත් දැකීම තියෙන්න ඕන නේ. දැකීම රූපේ නම් අනිත්‍යක නැතත් දැකීම තියෙනවා. එහෙනම් දැකීම කියලා කියන්නේ මේ හේතු නෙමෙයි, හේතු නිසා හටගත්ත ඵලයක්. හේතු නිසා හටගත්ත ඵලයක්. දැන් නමුත් අපි අරගෙන තියෙන්නේ එහෙමද? අපි දැන් බලන්නේ එහෙමද? රූපේ දකින්නවා කියලා නෙමෙයිද ගන්නෙ? දකින්නේ රූපයයි කියලා හිතෙන්නේ නැද්ද? එහෙන් දකින්නවා, රූපයම දකින්නවා, රූපයම පෙනෙනවා, රූපයම දැනගන්නවා කියන අදහසක අපි නැද්ද? එහෙනම් රූපයම දකින්නවා, රූපය පෙනෙනවා කියලා ගත්තොත් රූපේ බලන්නා රූපේ දකින්නා නිර්මාණය වෙලා. එහෙනම් ආත්ම සංකල්පය ගොඩනැගෙන්නේ මෙන්න මේ වැරදි දැක්ම තුළ. මේ වැරදි දැක්මින් මිදෙනකොට අපි සක්කාය දෘෂ්ටියෙන් මිදෙනවා. රූපයෙන් මිදෙන කොහොමද මිදෙන්නේ? අපට නන්දපෝවාද සූත්‍රය හරි වැදගත්. මජ්ඣිම නිකායේ නන්දක හාමුදුරුව භික්ෂුණීන් වහන්සේලාට සක්කාය දෘෂ්ටි නිරෝධය පිණිස ධර්මයේ කියලා දුන්නු වෙලාවේ ගත්ත ලක්ෂණ උපමා දෙකක් තියෙනවා. මේ සෙවනැල්ලක උපමාව හා ආලෝකයේ උපමාව අපින් එකක් ගනිමු. තෙලුත් තිරයක් පහන් සිලුවක් ඇති කල්හි ආලෝකය. දැන් ආලෝකය කියන්නේ තෙල්ද? ආලෝකය කියන්නේ තිරයද? ආලෝකය කියන්නේ පහන් දැල්ලද? හොඳට පැහැදිලි කරගන්න, හොඳට නුවණින් බලන්න, අර්ථ පරික්ෂා කරලා ආලෝකය කියන්නේ තෙල්ද, ආලෝකය කියන්නේ තිරයද, ආලෝකය කියන්නේ පහන් දැල්ලද? අපට පැහැදිලි මේ හේතු එකක්වත් නෙමෙයි, හේතු තුනක් නෙමෙයි, එකක් එකක්වත් නෙමෙයි. හැබැයි මේ හේතු නැතුව ආලෝකය පහළ වෙන්නත් පුළුවන්ද? මේ හේතු නැත්නම් ආලෝකය කියලා යමක් ඇති වෙන්න ඉඩකු නැහැ. එහෙනම් අපිට නච්චසෝ ආලෝකය කියන්නේ හේතුවක් නෙමෙයි. නච්චසෝ ඔහුත් නෙමෙයි හේතුව නෙමෙයි. තෙලුත් ක්‍රියාවක් සිලුවක් නෙමෙයිනේ ආලෝකය. නච්චාඤ්ඤෝ නෙයින් බැහැරවද? මේ හේතු නැත්නම් ආලෝකයක් පවතීද? එහෙනම් නච්චාඤ්ඤෝ අන් කෙනෙකුත් නෙමෙයි. එහෙනම් අපිට මොකද්ද කියන්න වෙන්නේ? මෙය ඇති කල්හි මෙය වේ. කොහොමද ඒකට බුදුහාර දේශනා කළේ? අස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්හි මෙය වේ. අස්මින් අසති ඉදං නොහෝති. මේ නැති කල්හි මෙය නොවේ. ඉමත් උපාදා ඉදං උප්පජ්ජති. මේ ඉපදීමෙන්ම මේ උපදී. ඉමත් නිරෝධා ඉදං නිරුද්ධති. මේ නිරුද්ධ වීමෙන්ම. මෙන්න හේතුඵල ධම. මෙන්න පටිච්ච සමුප්පන්න ධර්මතාවය. මේ හේතු ඇති කල්හි මේ බඳු ඵලයක්. එතකොට අපි තේරුම් ගන්න ඕන ඵලය හේතුවට අයිති නෑ. ඵලය කියන්නේ හේතුව නෙමෙයි. හේතුව නෙමෙයි. දැන් පින්වතුනේ හරි පුදුමයි, මෙතනටත් ඇවිල්ලා වරදිනවනේ. මේ වෙන් කරගන්න තැනට ඇවිල්ලා කෙනෙකුට සක්කාය දිට්ඨියට කරදී වැටෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරන අඤ්ඤං ශරීරං අඤ්ඤං ජීවං. මේ ස්කන්ධ ටික හේතු ටික අනිකක් ඵලයේ අනිකක් කියලා වෙන් කරගෙන දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්. මෙච්චර දුරට ඇවිල්ලා කෙනෙකුට දෘෂ්ටියකට වැටෙන්න ඉඩ තියෙනවා. මේ ධර්මයේ අපි හරියට නිරවුල් කරගත්තේ නැත්නම් අඤ්ඤං ශරීරං අඤ්ඤං ජීවං. එතකොට මේ හේතු ඇති කල්හි ආලෝකය. එසත් රූපයක් චක්කු විඥානයක් ඇති කල්හි දැකීම. කන ශබ්දයක් සෝත විඥානයක් ඇති කල්හි ඇසීම. නාසයත් ගන්ධයත් ගහන විඥානයත් ඇතිකල්ලි දැනීම. දිවත් රසයත් දිවවා විඥානයත් ඇතිකල්ලි රස දැනීම. කයත් පහසත් කාය විඥානයත් ඇතිකල්ලි පහස දැනීම. සිතත් සිතුවිලිත් මනෝ විඥානයත් ඇතිකල්ලි දැන ගැනීම. එතකොට දැන් අපට ලෝකය හම්බ වෙලා තියෙන්නේ දිත්ත සුත මුත විඥාත කියන ධර්මතා හතරත් එක්ක නේද? අපි දකින දේ නේද ලෝකේ වෙලා තියෙන්නේ? අපිට අහන දේ නේද අපිට ලෝකේ වෙලා තියෙන්නේ? දැනෙන දැනගන්න දේ නේද අපිට ලෝකේ වෙලා තියෙන්නේ? එහෙනම් අපි දැනෙන අහන දකින දැනෙන දැනගන්න දේ හේතු නිසා හටගත්ත ඵලය හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා අපි දකිනවා නම් අපි ලෝක නිරෝධයක නෙමෙයිද ඉන්නේ? ලෝක නිරෝධයක නෙමෙයිද අපි ඉන්නේ? අපි දකින දේ ඇහැ කියලා හෝ දකින දේ රූපයයි කියලා හෝ දකින දේ චක්කු විඥානයයි කියලා ගත්තොත් අපිට දකින දේකුත් තියෙනවා දකින්නෙකුත් ඉන්නවා නේද? එතකොට අපි ලෝකෙන් එතර වෙලා නැහැ ලෝකේ නේද? අපි දැකීම අවසන් වුණා. එහෙම එකක් තිබුණා, එහෙම එකක් තියෙනවා කියන දෘෂ්ටි අපට ඉතුරු වෙලා නේද? දැන් ඇසත් රූපයක් චක්කු විඥානයක් දිඳිලා දැකීමත් අවසන් වෙලා, නමුත් ඇත්තටම දැකීමෙන් අවසන් වෙලාද දැන් අපිට? දැන් එනකොට, අද උදේ එනකොට මගදී දැක්කේවා තාම තියෙනවද? ඉතුරු වෙලා තියෙන එහෙම එකක් දැක්ක අතන තිබුණා එහෙම එකක්. එතකොට අපි ළඟ ඇස රූපේ චක්කු විඥාණය හේතු නිරුද්ධ වුණාට, දැකීමේ ඵලය නිරුද්ධ වුණාට, අපි ළඟ යමක් ඉතුරු වෙලා නම් මොකද්ද අපි ඉතුරු කරගෙන තියන්නේ? එහෙම එකක් අතන තිබුණා, අතන තියෙනවා. දැන් යන ගමනුත් ඒක බලාගෙන යන්න ඕන කියන අදහසක් ඉන්න පුළුවන්. එතකොට මොකද්ද අපි ළඟ තියෙන්නේ? එතකොට හේතුඵල වශයෙන් අපි හේතුවේ ඵලයේ Nirodhe අපි දැකලා තියෙනවද? දැන් දැක්කනම් එහෙ තියෙනවා තිබුණා කියන අදහස ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපිට දකින්න අහන දැනෙන දැනගන්න දෙහි අත්දැකීමක් ඉතුරු වෙන්නේ ඇයි? පෙනෙන්නේ රූපයයි. දකින්නේ ඇයි? දකින්නේ චක්කු විඥානයයි කියලා අපි දැක් මේ ඵලය හේතුවට සම්බන්ධ කරනවා. ආලෝකයේ තෙලට තිරයට සිලුවට අයිති කියලා හේතුවට ඒකාබද්ධ කරන නිසා අපට රූපේ වේදනා සංඥා සංඛාර විඥාන ආත්ම වෙලා එහේ ආත්ම වෙලා දැන් ඔන්න අපි යම් මොහතක මෙන්න මේ දර්ශනය මේ න්‍යාය දකින ඇහෙන දැනෙන දැනගන්න සියලු අවස්ථා විදිම ආයතන හය පරිහරණය කිරීමේදී මෙන්න මේ ක්‍රියාවලිය පරිහරණය කරන්න පුළුවන් නම් මේ ධර්මතාවය අනුගමනය කරන්න පුළුවන් නම් ඔබට දැක්මක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. මෙන්න මේ දර්ශනයෙන් යුක්ත කෙනාට ඒ දර්ශනය වැඩි දියුණු කරගන්න, ඒ දර්ශනය ඇසුරු කරගෙන ආශ්‍රාක්ෂය කිරීම සඳහා කාමාශෝ භාෂෝ අවිජ්ජාශෝ ආශ්‍රාක්ෂය කිරීම සඳහා සංවරය පිණිස, සත්‍යවේක්ෂාව පිණිස, ඉවසීම පිණිස, පරිවර්ජනයේ විනෝදනයේ භාවනාව පිණිස ඔබට අනුගමනය කළ යුතු පිළිවෙත මෙන්න මේ දර්ශනයට පැමිණි කෙනාට, මේ දෘෂ්ටියෙන් මිදුණු කෙනාට ඉදිරියට යන ගමන් මඟ හැදෙනවා, සකස් වෙනවා. මෙන්න මෙතන හඳුනාගත්ත දැනගත්ත කෙනා කවදාවත් සතර ආපායට යන කෙනෙක් නෙමෙයි. නියත සම්බෝධි පරායනායකාත්වයෙන් සම්බෝධිය පිණිස යන කෙනෙක්. එනිසා අපි දැන් මේ කතා කරපු ටික පුංචි නිදර්ශනයකින් අපි නැවත වතාවක් කතා කරලා බලමු. දැන් මේ මගේ ඉදිරියේ තියෙනවා පුංචි මේසයක්. මේකේ කකුල් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මේකේ උඩ තට්ටුවක් තියෙනවා. දැන් අපි මේකට කියන්නේ මොකක් කියලාද? ටීපෝ එක කියලා. දැන් ටීපෝ එක කියන්නේ මේ කකුලද? අර කකුලද? අනිත් කකුලද? එතකොට ටීපෝ එක කියන්නේ මේ කකුලක් නෙමෙයි, දෙවෙනි කකුලක් නෙමෙයි, තුන්වෙනි කකුලක් නෙමෙයි. එහෙනම් මේ තට්ටුවද ටීපෝ එක? එහෙනම් ටීපෝ එක කියන්නේ මොකද්ද? ඔක්කොම එකතු වුණාම ටීපෝ එක. ඇත්තද? ඔක තමයි උච්ඡේද දෘෂ්ටිය කියන්නේ. දැන් ටීපෝ එක නැති කරන්න නම් මේක කඩලම දාන්න වෙනවා. ටීපෝ එක නැති කරන්න නම් අපිට මේක කඩන්නම වෙනවා. ගිනි තියන්නම වෙනවා. නැත්තම් ටීපෝ එකෙන් මිදෙන්න පුළුවන්ද? බැහැ. දැන් හොඳයි අපි ඒක බලමු ඇත්තද කියලා. හොඳයි මේ කෑලි ටික ටීපෝ එක නම් අපි දැන් මේක ගලවලා කෑලි ටික ගොඩ ගන්නවා. මිතියක් බලනවා. එක කෑල්ලක්වත් අඩුනේ. දැන් මොකද කියන්නේ? ඒකටත් කියනවා ටීපෝ එක කියලා. දැන් ඔක්කොම ටික ටීපෝ එක නම් දැනුත් ඔක්කොම ටික තියෙනවනේ මේ මිටියේ. ඒකට අපි කියනවා ටීපෝ එක කියලා. ඇයි ඒ? ඉතින් දැන් අර උත්තරේ වර්ධින්න ඉන්න. ඉතින් ඔක්කොම ටික එතන තියෙනවනේ. එහෙමනම් දැන් අපිට උත්තරයක් එනවා. අවයවටික මේදනම් අවයවටික ටීපෝ එක නම් අවයව කොහොමද වුණත් ටීපෝ එකම වෙන්න ඕන. නමුත් ටීපෝ එක කියන්නේ අවයවටිකද? අපිට ප්‍රශ්නයක් එනවා. අවයව ටික නම් ටීපෝ එක කොහොමද වුණත් ටීපෝ එකම වෙන්න ඕන. නමුත් දැන් අපිට මේ අවයවටික මේ ආකෘතිය තුල පිහිටියොත් අපිට ටීපෝ එක කියන අදහසක් එනවා, නමක් උපදිනවා. එතකොට ටීපෝ එක කියන අදහස, ටීපෝ එක කියන අපේ දැනගැනීම මේ අවයව වලට අයිතිද? අවයව වලට අයිතිද? එහෙනම් රූපං අත්තනෝ සමනුපස්සති කියලා කියන්නේ ඕක තමයි. වේදනා අත්තනෝ සමනුපස්සති, සංඥා අත්තනෝ සමනුපස්සති, සංකාරය අත්තනෝ සමනුපස්සති, විඥානං අත්තනෝ. මේ රූපයම ආත්මයි කියලා ගත්ත දෘෂ්ටිය තමයි ඔය තියෙන්නේ. අවයව ටිකම දීපෝ එකයි කියලා ගත්තාම ස්කන්ධ ටිකම මමයි කියලා ගත්තා වගේම වෙනසක් තියෙනවනේ. ඒකමයි. එතකොට දැන් අපි මෙන්න මේ ටික තේරුම් ගත්තොත් මේ අවයව ටික මේ ආකෘතිය තුල පිහිටි කල්හි දීපෝ එක කියන නමක් අදහසක් උපදිනවා. එතකොට දීපෝ එක කියන්නේ අවයව ටිකද මේ හේතු ඇති කල්ලි ඇති කරගන්න දැනීමක් දැනගැනීමක්ද? මේ හේතු ඇති කල්ලි හටගන්න ඵලයක්ද දීපෝ එක කියලා කියන්නේ? මේ අවයව ටික මේ ආකෘතිය තුල පිහිටි කල්ලි උපදින අදහසක් නේද දීපෝ එක කියලා කියන්නේ? මේ ආකෘතිය තුළ මේ අවයව ටික පිහිටියාම අපිට අදහසක් උපදිනවා. මේ ටීපෝ එක කියලා. එතකොට මේක ටීපෝ එක කියලා ගන්නකොටම එතන තියෙන්නේ මොකද්ද? සක්කාය දෘෂ්ටිය. දැන් අපි සක්කාය දෘෂ්ටිය දුරු කරන්න නම් මොකද කරන්නේ? මේ දැක්ම නිවැරදි කරගන්න නම් අපි හරි ඉස්සෙල්ලා කතා කරමු ටිකමයි මේ කතා කරන්නේ. මේ තාවාර දෙකක් තිස්සේ කතා කරපු ටික කෙටි. දැන් අපට පැහැදිලිද මේ අවයව ටික මේදි නොවේ කියන්නේ? අවයව ටික මේදි නොවේ. එහෙනම් අපි ඉගෙන ගන්න ඕන ස්කන්ධ ටික මම නොවේ. අපි ස්කන්ධ ටික ගවේෂණය කරලා අපි ගන්න උත්තරේ තමයි ස්කන්ධ මම නොවේ. සතිපට්ඨාන සූත්‍රය ආවේ කොහොමද ඒක? සත්‍ය කායෝතිවා පනස් සතිපට්ඨාන. කය පමණක් ඇත්තේ, අවයව පමණක් ඇත්තේය, ස්කන්ධයෝ පමණක් ඇත්තේය, මම මගේ නොවු කය පමණක් ඇත්තේය. දැන් අපිට මෙතනදී හම්බෙන්නේ මොකද්ද? මේසය නොවු අවයව පමණක් ඇත්තේ. එතකොට මේ අවයව මේ ආකෘතිය තුළ පිහිටි කල්හි ඊකෝ එක කියන අදහසක්. එතකොට ඒක අදහසක් නම් ඒක අපි ඇති කරගන්න දැනගැනීමක් නම් ඒ අපි තුල හටගන්න දැනගැනීම මේ ලීකැලිටි එකට අයිතිද? අයිතියක් නෑ. එහෙනම් දැන් අපිට පැහැදිලිද ඊපෝ එක කියන්නේ මේ කකුලක් නෙමෙයි, අර කකුලක් නෙමෙයි, අර කකුලක් නෙමෙයි, මේ තට්ටුව නෙමෙයි. එහෙනම් ඊපෝ එකක් නෑ කියලා කියනවද අපි? නෑ. මේ අවයව ඇති කල්ලි මෙබඳු අදහසක් ඇත, හේතු ඇති කල්ලි ඵලයක් ඇත. එහෙනම් දැන් අපි මේ ටික පරීක්ෂණය කරලා මොකද්ද අපි හොයාගත්තේ? මේසේ කියන්නේ දීපෝ එක කියන්නේ අවයව ටික නෙමෙයි, ඒක අපි තුල උපදවා ගන්න දෘෂ්ටියක්, පිටින් ඇති කරගන්න දැන ගැනීමක්. ඒක ගැන අපි ස්කන්ධ පිළිබඳව වෙන වෙනම කතා කළ යුතු පැත්තක් තියෙනවා. මේක වෙන්නේ කොහොමද කියලා. එතකොට වෙන් වෙලා පෙනුණා නම් මේ හේතු නිසා හටගත්ත ඵලයක් තීපෝ එක කියන්නේ. එහෙනම් දැන් අපිට තීපෝ එක නිසා නම් දුක එන්නේ. මේ තීපෝ එක නිසා අපි අපාය යන්න පුළුවන්. තීපෝ එක නිසා දිව්‍ය ලෝක යන්න පුළුවන්. කොහොමද යන්නේ? තීපෝ නිසා පොලිසිය යන්න පුළුවන් යැත්තේ. ඉතිහාස යන්න පුළුවන්. එතකොට කොහොමද ඒක වෙන්නේ? අන්න කුසලයේ අකුසලයේ. දැන් අපි ගුවන්නේ අපේ ගමන් මඟ කුසල් අකුසල් තින්පව් දෙකම නැති කරන වැඩපිළිවෙලකට කියලා. එතකොට දැන් ඒක තමයි මේ විවරණය වෙන්නේ. දැන් අපිට තීපෝ එකක් ඇත්නම් තමයි පූජා කරන්න හිතෙන්නේ නේ. පූජා කරන්න පුළුවන් වෙන්නේ තීපෝ එකක් තියෙන්න පෑනේ. හොරකම් කරන්නත් තීපෝ එකක් තියෙනවා. දැන් අපි තීපෝ එක කියලා ගන්නෙ මොකද්ද මේ? අපි දැන් සාමාන්‍ය සම්පදාය තුල ගන්නෙ මොකද්ද? මේක තමයි තීපෝ එක. මේ තීපෝ එකක් තියෙනවා කියන අදහස නිසා තමයි අපි තින් කරන්නේ, පව් කරන්නේ. තීපෝ එකක් ඇත්නම් තමයි පූජා කරන්නේ, තීපෝ එකක් තියෙනවා නම් තමයි හොරකම් කරන්නේ. දැන් අපි තීපෝ එකක් තිබුණොත් අපි අනිවාර්යයෙන්ම තීපෝ එකක් තියෙනවා කියන්න වෙනවා, එක්ක තීපෝ එකක් නැහැ කියන්න වෙනවා. තීපෝ එකක් තියෙනවා නම් එක්ක තීපෝ එක ලස්සනයි කියන්න වෙනවා, එක්ක අවලස්සනයි කියන්න වෙනවා. තීපෝ එක තියෙනවා නම් එක්ක වටිනවා කියන්න වෙනවා, එක්ක නොවටිනවා කියන්න. එතකොට තීපෝ එකක් ඇත්නම් අපි අන්ත තමයි හැමතිස්සෙම ඇසුරු කරන්න වෙන්නේ. දැන් අපිට මේ සියල්ලෙන් මිදෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? තීපෝ එක නැති කළොත්, තීපෝ එක නැති කළොත් අපි මේ සියලු අන්ත වලින් මිදෙනව නේද? එහෙනම් දැන් අපි තීපෝ එක නැති කරන්නේ මොකද කරන්න ඕනේ? මොකද කරන්නේ? දැන් අපිට මේ ගිනි කියලා හරියන්නේ නැහැ. දැන් අපි හොයාගත්තා මුල් පරිශ්‍රණය තුළ තීපෝ එක කියන්නේ ඇති කරගත්ත අදහසක් කියලා. එහෙනම් දැන් අපිට හැප්පෙන්න ඕන මේ අවයව ටිකත් එක්කද, ලෝකයක් එක්කද? නෑ. එහෙනම් අපිට දුරු කරන්න තියෙන්නේ ඇතුළතින්මයි අපිට මිදෙන්න තියෙන්නේ. අපි ලෝකේ අල්ලගෙන තියෙන, ලෝකේ බැඳිලා තියෙන්නේ ඇතුළත ඇත්ත නොදන්නා කමමයි. එහෙනම් අපි අපේ දෘෂ්ටිය හඳුනාගත්තා නම් දෘෂ්ටිය උපදින්නේ මෙහිමයි කියලා තේරුම් ගත්තා නම් ඒ දෘෂ්ටිය නිරුද්ධ කරන්නේ එහිමමයි කියලා අපි එහෙනම් දන්නේ. එහෙමනම් දැන් අපිට ලෝකෙම අතහරින්න පුළුවන් වෙන්නේ කොතනින්ද? දෘෂ්ටි නිරෝධයෙන් අපිට ලෝකේ අපිට අනතුරු කරලා නැහැ. ලෝකයට අපි ඇවිල්ලා තියෙන්නේ ඇත්ත නොදන්න කමට. දැන් අපි තීපෝ එක කියලා දැනගැනීමක් ඇති වෙන්නේ මේ අවයව ටික එකතු වුණාට පස්සේ. බලන්නකෝ මේ දෘෂ්ටියේ තියෙන භයානකකම. මේ කෑලි ටික සම්පූර්ණ වෙනකන් දැන් මේ කකුල් තුන මේ පොළවේ හිටවල තියුණාට මේකට කියනවාද අපි තීපෝ එක කියලා? මේ තට්ටුව වෙනම තියුණාට කියනවාද තීපෝ එක කියලා? මේ ටික මේ ආකෘතිය තුල හිටියට සම්පූර්ණ වුණාටම පස්සෙමයි මේකට නම් කරන්නේ තීපෝ එක කියලා. එතකොට තීපෝ එක කියන නම උපදින්නෙම මේ අංග ටික ඔක්කොම රැස් වුණාට පස්සේ. ඊළඟට අපි මේ දෘෂ්ටියට වැටුණාට පස්සේ මේ දෙකේ වෙනස හඳුනාගත්තේ නැත්නම් ඊළඟට මොකද වෙන්නේ? අපි මොකද කරන්නේ? මේවා ඔක්කොම තීපෝ එකට අයිතිවා වෙනවනේ. තීපෝ එකේ කකුල, තීපෝ එකේ තට්ටුව, තීපෝ එක උඩ, තීපෝ එක යට, තීපෝ එක රෙද්ද, මේ ඔක්කොම තීපෝ එකට අයිතිවා වෙනවනේ නේද? දැන් තීපෝ එක කියන අදහස උපන්නේ මේ අවයව ටික රාශි වුණාට පස්සේ. නමුත් දෘෂ්ටිය ධර්ම මොකද්ද? දෘෂ්ටියට ඔක්කොම මේවා අයිතියි. දැන් මම හතගන්නේ අවයව ස්කන්ධ ටික ඇතිකල්ලි. ඊට පස්සේ මගේ කෙස්, මගේ ලොම්, මගේ නිය, මගේ දත්, මගේ හම, මගේ කැක්කුම, මගේ වේදනාව ඔක්කොම මගේ. මම කියන අදහස උපදින්නේ මේ හේතු ස්කන්ධ ටික ඇති කල්ලි එසේ උපන් කල්ලි මම කියන සංකල්පේ හටගත්තට පස්සේ මට අයිති දේ බවට පත් වෙනවා මේ ස්කන්ධ මගේ. දැන් පැහැදිලිද මගේ කියන සක්කාය දෘෂ්ටිය ඇති වුණේ කොහොමද කියලා? මෙන්න මේ නිදර්ශනය හොතට හිතන්න. ඒක ගැන හිතන්න නැතුව දීපෝ එක කියන අදහස උපදින්නේ මේ අවයව ටික මේ ආකාරයෙන් පිහිටි කල්ලි. හරිද? දීපෝ එක කියන අදහස උපන්නේ දැන් මේ අවයව ටික මේ ආකෘතිය ටික පිහිටි කල්ලි. දැන් අපි මෙන්න මේකේ යථාර්ථය නොදැනගත්ත ගමන් අපි මොකද කියමු? මේ දීපෝ එක. මේ දීපෝ එකේ කකුල. මේ දීපෝ එකේ තට්ටුව. මේ දීපෝ එකේ දීපෝ එකට අයිති දේවල් බවට පත් වෙනවා. නේද? දැන් දීපෝ එක කියන අදහස උපන්නේ මේ ටික ඔක්කොම එකතු වුණාට පස්සේ නම් ඒ උපන් අදහසට මේවා අයිති වෙන්නේ කොහොමද? අයිති වෙනවද? ඒත් අපි අයිති කරන්නේ කියන්නේ. එහෙනම් ඒ අයිති කරලා තියෙන්නේ දෘෂ්ටියකින් මිසක් සැබෑවයකට. දෘෂ්ටිය. එහෙනම් දැන් අපිට මිදෙන්න තියෙන්නේ මොකින්ද? එහෙනම් දැන් අපි දීපෝ එක කියන මේ හේතු ඇති කල්ලි උපදින අදහස මේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා බැලුවොත් අපිට පුළුවන්කම තියෙනවා දීපෝයකින් මිදුණොත් ඒ දෘෂ්ටිය මිදෙනකොටම දීපෝ එක නිසා උපන්න ලෝභයක් ද්වේෂයක් ඇත්නම් ඉතුරු වෙනවා. එහෙනම් ලෝභ ද්වේෂ කියන්නේ ලෝභ ද්වේෂ මොහ දුරු වෙනකොට ඒ නිසා උපන්න අකුසලයක් වේනම් කුසලයක් වේනම් ඉතුරු වෙනවද මොනවත් නැහැ. එහෙනම් කර්මච්ඡය කරන වැඩ පිළිවෙල මෙන්න මේ. පුණ්‍ය පාප පහිනස පින්පව් කුසල අකුසල් සියල්ල නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ කොතනද? මෙන්න මේ හේතුඵල ධර්මතාවය විත්ත සුත මුත විඤ්ඤාණ. අපි මේක නිදර්ශනයක් ගත්තේ මේක කියන දැන ගැනීම තීපෝ කියන දැන ගැනීම එන්නේ එන පිළිවෙලක් තියෙනවා. මේක හැට ගැටෙන්න ඕන. මේක එතකොට බාහිර රූපේ වෙනවා, එහ ආධ්‍යාත්මික රූපේ වෙනවා. චක්කු විඥානේ, චක්කු සංපස්සේ, වේදනා සංඥා සංඛාර. මෙතන අපි ස්කන්ධ පහ අපිට හම්බ වෙනවා දැකීම කියන තැනට එනකොට. ඉතින් මෙන්න මේ විදිහේ ගැන්වීමක් තියෙනවා. මම මෙන්න මේ දැක්මට අපි ආව දිට්ඨිංච අනුපදම්. දිට්ඨිංච අනුපදම්. දැන් අපි තීපෝ එක කියන අදහස උපදිනවා මෙන්න මේ හේතු ඇතිකල්හි. මේ හේතු ඇතිකල්හි මේ බඳු ඵලයක් හට ගන්නවා. මේ හේතු නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ ධර්මතාවය දැන හඳුනාගත්ත කෙනාට එයා සිල්වත් වෙන්නේ මම සුගතියට යවන්න දුගතියෙන් උදවන්නේ නෙමෙයි. සීලය අපි දුසිල් වෙන්න නම් කාය කර්ම වාග් කර්ම වැරදි සහගත වෙන්න ඕන. එතකොට වැරදි සහගත කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම වෙන්න නම් ලෝභ ද්වේෂ මෝහ උපදින්න ඕන නේද? ලෝභ ද්වේෂ මෝහ උපදින්න ඕන. දැන් එතකොට මේ ditta sutta muta විඤ්ඤාස දැනෙන එහෙන දැනගන්න හැම තැනකදීම මේ හේතු ඇති කල්ලි හටගත් ඵලයේ ඉති නිරෝධයෙන් නිරුද්ධ වී යන බවට මෙනෙහි කරන්නේ නම් ලෝභ ද්වේෂ මෝහ තියෙනවද එතන? ලෝභ ද්වේෂ මෝහ නැත්නම් අකුසල සහගත ඕ කුසල සහගත කාය වාක් මනෝ කර්ම තියෙනවා. එහෙමනම් මේ දර්ශනයෙන් යුක්ත කෙනා කාමෙන් කෑදරකම නැති කරනවා කියන එක විය යුක්තක් නේද? එහෙමනම් මේ දර්ශනය තුළ කාමෙන් කෑදරකම නැති කරමින් නැවත ගර්භවාසයකට නොපෙමිණෙනවා කියන එක ඒකාන්තයෙන් කොහොමද වෙන්නේ? ඒකත් කියලා දීලා අවසන් කරන්න. අපි හිතමු දැන් මෙන්න මේ ධර්මයේ මෙපමණකින් දැනගත්තා කියලා කියන්නේ. අනුමාන වශයෙන් දැනගත්තා කියන්නේ මේත් හරි වටිනවා. අපි හිතමු කෙනෙක් දිව්‍ය ලෝකේ යන්නේ කොහොමද, කෙනෙක් අපාය යන්නේ කොහොමද කියලා. ඔබ මොහොතකට මේ මගේ අපේ තියෙන දේ දිහා හොඳට බලන්න. හොඳට බලන්න. දැන් ඇස් දෙක පියාගෙන මේ දැක්ක දේ පිළිබඳව සිහි කරන්න. දැන් ඔබට හිතට දැర్శණය වෙන යමක් තියෙනවද? තියෙනවද? ඒ තැහෙන් හැට ගැටුණු දෙයට සමාන බවක් තියෙනවද? මොකද්ද ඒ පේන්නේ? වටාපිට. හොඳයි. වටාපිට පේනවා නේ? හොඳයි අපි ඒ සම්මතයෙන්ම කතා කරමුකෝ. වටාපිට පේනිනවා. දැන් ඔබ හිතන්න ඔය වටාපිට දකින්නකොට ඔබට මතක් වෙන්න පුළුවන් සමහර විට මමත් වටාපිටක් පූජා කරලා තියෙනවා කියලා අතීතයේ කරපු පින්කමක් වුණත් කිය වෙන්න පුළුවන් නේද? ඕක දකින්නකොට සමහර ලාට මම වටාපිටක් උපකම් කරලා තියෙනවා කියලා මතක් වෙන්න බැරිද? එහෙම කරලා තිබුණොත් මතක් වෙන. අපි හිතමු ඔන්න කෙනෙකුගේ මරණ මොහොත ඔන්න ඒ අවස්ථාවට අපිපත් කරන්නතු. මරණ මොහොතේ අපිට මේ අජීවී හැම මොහොතකම වෙන්නේ ඔන්න වගේ චිත්‍ර රූපයක් හිතට දැర్చණය වෙන. අපි මනස පිළිබඳව අවබෝධ කරගන්න අභ්‍යාසවල නියදෙන නිසා අපි මනස හඳුනන්නේ නෑ. මනස තේරුම් ගත්තොත් හැම මොහොතකම අපට දැర్చණය වෙන්නේ ඔන්න වගේ ඡායාවක්. අපි හිතන්න මරණ මොහොතේ මිය යන මොහොතේ ඔන්න ඔය වගේ ඡායාවක් ඔබට දැర్చණය වුණා කියලා. දර්ශනය වෙනකොටම ඔබ ඔය පෙනෙන දේට පැනවීම කරනවා. මේ ඔය දැන් කළා වගේම වටාපතක් කියන පැනවීම කරනවා. එතකොට ඔබේ දැනගැනීම වෙන්නේ මොකද්ද? වටාපතක්. වටාපතක් කියන ඔන්න දෘෂ්ටිය උපන්නා. මම දැන් වටාපතක් දැනගත්තා. වටාපතක් කියන දැන් දෘෂ්ටිය කියන්නේ මොකද්ද? හිතින් ඇති කරගත්ත සංකල්පයනේ. දැන් ඔබ ඇහැට ගැටුණාමත් හදාගන්නේ මොකන්ද? වටාපතක් කියන සංකල්පය. දැන් ඇහැට ගැටිලක් නේ. ධම්ම රූපයටත් ඔබ පැනවීම මොකක් කියලාද? වටාපතක් කියන පැනවීමම නිකලෙ. දැන් හොඳයි, ඔන්න මරණ මොහොතේ වටාපතක් කියන දැනගැනීමට ආපු ගමන් ඔබට සිහි වෙන්න පුළුවන් වටාපතක් පූජා කරපු ක්‍රියාව, අතීත ක්‍රියාව සිහි වෙන්න පුළුවන්. එතකොට දුන්නු දානයේ පිළිබඳව ජීවුනොත් ඒක පිනක්ද? පිනක්. එහෙනම් ඒ පිනක් එක්කනම් මරණය උනේ දුගතියකට යයිද? නෑ, සුගතියට යනවා. ඒ පෙනුණු දර්ශනය තුළ ඔබට මතක් වුණේ වටාපතක් කඩලා දාපු එකක්, හොරකම් කරපු එකක් නා. ඔබ සිහි කරගත්තේ අපකලයන්ද? එහෙනම් ඒ මොහොතේ මරණයටපත් වුණොත් දුගතියට යන්න ඕන. එහෙනම් අපි සුගතියට යන්නේ, දුගතියට යන්නේ අපි අපේම හිතෙන් හදාගන්න සංකල්පේ මත. දැන් හොඳ එකෙනෙක් රහත් වෙන්නේ කොහොමද? නිවනට යන්නේ කොහොමද? නැවත නූපදින්නේ කොහොමද? ඔබ හිතන්න, දැන් ඔය ඔබේ මනසට පේන දර්ශනය බලන්න. දැන් ඔන්න ඔබ වටාපත කියන දැනගැනීමක් ඇති කරගත්තා කියන්නේ එක්ක ඔබ දැන් මෙනෙහි කළොත් මේ දැනගැනීම මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝ විඥාන ධාතුවත් ඇතිකල්හි මෙබඳු දැනගැනීමක් හටගත්තා. මේ දැනගැනීම මේ අනිත්‍ය වූ මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝ විඥාන ධාතුවත් නිරුද්ධ වෙනකොට අනේ මේ දැනගැනීම මෙතනම නිරුද්ධ වෙනවානේ කියලා මෙනෙහි කළොත් ඔබ වටාපත දන් දුන්න එක ගැන හරි වටාපත හොරකම් කරපු එක ගැන හරි මෙනෙහි කළේ නෑ. හටගත් දෙහි නිරෝධයට ඔබ මෙනෙහි කළා. එතකොට එතන කර්ම සහිතද? ඒ මෙනෙහි කිරීමේ කර්මයක් තියෙනවද? කර්මයක් නැත්නම් නැවත උපදින්න ඉඩක් තියෙනවද? එහෙනම් ඔබට උපදීම නැති කරන්න නම් මෙච්චරයි කරන්න. මෙන්න මේ ටික කරා. එතනට එන පාර තමයි මෙච්චර අපි කතා කළේ. ඒක දවසින් බැරියේ තව නැවත කතා කරන්න වෙයි. මේ ටික කරගත්තොත් මෛත්‍රී බුදුහාඳුරු බලන්න යන්න ඕනද? අද පුළුවන් මේ ගෞතම සාසනේ. එහෙනම් ඒ සඳහා තවත් උත්සාහවත් වෙන්නේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර අපේ ස්වාමීන් වහන්සේලා මේ උපදේශක මහත්තුරු මේ පිළිබඳව උත්සාහවත් කරන්න සත්පුරුෂයේ කල්යාණ මිත්‍රව ලැබිලා තියෙනවා. උන්වහන්සේලාගේ මේ පින්වත්තුන්ගේ ඇතුළ ලැබෙන තව තවත් ඒ ගමන් මගර දියුණු කුණු කරගෙන ලෝසුරා මග මේ ජීවිතයෙන් සාක්ෂාත් කරගෙන සංසාර කතරෙන් එතර වෙන්නට ශක්තිය මහාවියට සැලසේවායි සඳහා ඉරිවෙන යක්ෂ භූත මාර පතුරු කර්ම රෝග වේනම් ඒ සියල්ලා සූත්‍ය අනන්ත ගුණ බලයෙන් දුර වේවා චිත්ත ශාන්තිය හසුදා වේවා ලති ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්කමේ තුලින් අපි ප්‍රත්‍ය කරගත්තු සිද්ධ කරගත්තු දාන පුණ්‍ය සම්පත්තිය මතු බුදු වන ආරේ මෛත්‍රී නාතුමිස් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් මේ ස්ථානයේ ගමට පලාසට අධිගෝවිත සියලු දිව්‍ය දේව සමූහයාට පින්යි කියලා ආශිර්වාද දීදී වුණේ වාපතන බෝධියෙන් නමාමින් කන සිස්වායි සාදු කියලා. උදේසෙන් නිබඳ පුණ්‍යනේ ස්ථාන හදා දියුණු කරමින් අපට නිවන් වත් පිළිවෙත් පුරන්නට මඟ සලසා දුන් අතීතයේ මේ ස්ථානයේ වැඩ සිටිය ඒ ගෞරවනීය සිංහති ස්වාමීන් වහන්සේලාට මේ ශාලයේ ගොඩ නගන්නට දාබිදු අපන්නන හෝ තඹයක් පමණ හෝ වේ ප්‍රදායකාරකාදී මෙලනාටවත් ඒ අපවත් වී වදාලා ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාට දායකාරකාදී මෙදිනාටත් අපි හැම දෙනාමින් මෙසීනි පරිලෝකීය මෞතිය සමෝදර ගුරුවරු ඥාති මිත්‍රාදී අපෝපස්ථායක හැම දෙනාටවත් මේ සින්යිති වේවා සංසාරයේ සුවපත් වේවා සතුටපත් වේවා දුක් පිරි සංසාර කතරින් මිතර වේවා සුවපත්වා සින්වත් හැම දෙනාටමත් සිදුවේ ගුරු දෙනා අපේ දුවා දරුවන් ආදී කොට ඇති පවුල් වල සෑම සියලු දෙනාටමත් විශේෂයෙන් මේ උදාර අවස්ථාව සලසා දුන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අපේ පින්වත් මහත්මයන්ටත් මේ හැම දෙනාගේ පවුල් වල සෑම සියලු දෙනාටත් විහාර වාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් බුද්ධ ආදී රත්නස්තරය අනන්ත ආශිර්වාදයෙන් සියලුන්ට කුණ බලයෙන් කුණ ඥාන භාවයෙන් මේ කරගත් කුසල බලයෙන් සැපත සාන්තිය ධානී තන කිල්ල නිරෝධී සම්පත්තිය සිර ජීවනයේ සැප ජීවනයේ සැලසේවා සතර සරණාසුරු නරකාදී දුකට ගායකට සාතිපාසාදී දුකට පත් නැවේවා දුර්ජනයසුරෙන් මිදේවා සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය සතර සරණාසුරු සිදුලේවා යතුරේ මඟ පෙන්වීමින් සියලු දෙනින් ලබන සාන්ත නිවනින් සැනසීම කල්නවාම සාකාසත්තාච බුම්මත්තා දීවානාගා මනිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං සාකාසත්තාච බුම්මත්තා දීවානාගා මනිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා බුම්මත්තා දීවානාගාමිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා වේදයන් කුසුවන් සදම් ධර්මස්තුනාං සම්බලෙන් මෙතුන් වහන්සේ සරිසිරි සාරා.